සිරි දිනාටම තෙරුවන් සරණයි. අද අපි ඉරිදා දවසේ ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. එතකොට අපි කලින් වාරේ වගේම අදත් එහෙමනම් සිරි දිනාම සකස් වෙලා සාදුකාරයක් දීලා ධර්ම දේශනා ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යාවංචිදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලී කතා මහප්පලා වුත්තා මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ වැඩසටහනට මාතෘකා වශයෙන් තියාගත්තේ මජ්ක්‍ධිම නිකායේ එන කායගතා සති සූත්‍රය. මේ කායගතා සති සූත්‍රයෙන් අපි දැනට ධර්ම දේශනාවක් පැවැත්තුවා. මතක් කරගන්න තියෙන්නේ මේ ධර්ම දේශනාව, එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනාව භාගතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිනා කාලයේදී භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් මුල් කරගෙන තමයි දේශනා කරන්නේ යෙදුනේ. එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා එකතු වෙලා පිණ්ඩපාතයේ අවසන් වුණාට පස්සේ උපස්ථාන ශාලාවේ යම්කිසි කතාවක නිරත වෙනවා. ඉතින් උන්වහන්සේලා කතා කර කර ඉන්නේ ඇත්තරම මේ භාගතුන් වහන්සේ විසින් මේ කායගතා සතිය දේශනා කළා. ඒක මහත්ඵලයි, මහානිසංසයි. ඒ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කායගතා සතිය බහුලීකృత කිරීම මහත්ඵලයි, මහානිසංසයි කියලා දේශනා කළා කියන මෙන්න මේ කතාව තමයි මේ භික්ෂුන් වහන්සේලා කර කර ඉන්නේ. එකතකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් ඉතින් මේ වඳු කතාවක් කරමින් ඉන්න අතරවාරයේදී බුදුරජාණන් වහන්සේ මේ උපස්ථාන ශාලාවට වැඩම කරනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කතාව නතර කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, මොකද්ද මම එන්න පෙර ආතුව මේ ඔබ වහන්සේලා නිරත වෙලා තිබිච්ච කතාව, සාකච්ඡාව, කතා මාතෘකාව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා, භාගතුන් වහන්සේ අපි මේ භාගතුන් වහන්සේ විසින් මේ කායගතා සතිය බහුලීකృత කිරීම මහත්ඵලයි, මහානිසංසයි කියලා දේශනා කළා. මේ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සර්වඥතා ඥාණයෙන් දැකලා මෙබඳු දේශනාවක් කළා. ඒක මහත්ඵලයි, මහානිසංසයි කියන එක තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ කියලා. මේ විදිහට ඒ තමන් වහන්සේලා කරමින් සිටිය සාකච්ඡාව ගැන පුංචි විවරණයක් කරනවා. ඉතින් මෙතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනාවකට මේක මාතෘකාවක් කරගන්නවා. භාගතුන් වහන්සේ දැන් කොහොම වඩපු මේ කායගතා සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා මාතෘකාව අරගෙන ඊට පස්සේ ඔන්න මේ කායගතා සතිය විස්තර කරගෙන යනවා. එතකොට මේ කායගතා සතියේදී ඇත්තටම මාතෘකා කිහිපයක් ඔස්සේ බුදුරජාණන් වහන්සේ මේ විස්තරය කරනවා. එකක් තමයි මුලින්ම ආනාපාන සතිය ගැන විස්තරයක් එනවා. ඊට පස්සේ ඉරියාපත භාවනාව සම්බන්ධයෙන් විස්තරයක් එනවා. ඊළඟට සම්පජඤ්ඤය දියුණු කිරීම සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් අපේ එදිනෙදා කටයුතු වලදී සිහිය පවත්වමින් එතනදී කායගතා සතිය පුහුණු කිරීම සම්බන්ධයෙන් ඊට පස්සේ විස්තරයක් එනවා. ඊට පස්සේ කුණප කොටස් 32, අපේ ශරීරය සමන්විත වෙන කොටස් 32ක් ඉස්සරහට අරගෙන ඒකට ප්‍රමුඛත්වයක් දීලා ඒ ආකාරයෙන් කායගතා සතිය විස්තර කරනවා. ඊළඟට ධාතු මනසිකාරයේ වශයෙන් මේ ධාතුන්ගින් මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ කියලා ඒ පැත්තෙන් විස්තරයක් කරනවා. ඊළඟට මේ ශරීරයේ මිය ගියාට පස්සේ කොහොමද මේ සොහනක දාලා තියෙන්නේ, එබඳු මලසිරුඩක් සම්බන්ධයෙන් එබඳු දෙයක් මුල් කරගෙන කායගත සතිය දියුණු කරන්නේ කොහොමද කියන කාරණාව ඊට පස්සේ සඳහන් වෙනවා. ඊට අමතරව ඇත්තට මේ කියපු කාරණා සියල්ලම සතිපට්ඨාන සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා, කායගත සතිය සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් කායानुපස්සනාව සම්බන්ධයෙන්. නමුත් මෙතන මේ කායගත සති සූත්‍රයේදී යම් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ධ්‍යාන හතර සම්බන්ධයෙන්, රූපාවචර ධ්‍යාන හතර සම්බන්ධයෙන්ුත් මෙම සූත්‍රයේම විස්තරයක් එනවා. ඊට පස්සේ තවත් විවිධ උපමාවන් දෙමින් මෙම කායගත සතිය ආනිසංස භාගතුන් වහන්සේ විස්තර කළා දෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ සූත්‍රය පෙළගැහිලා තියෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම භාවනාවට කැමැති පිරිසක් වශයෙන් භාවනාව සඳහා උනන්දු වී යුතු පිරිසක් වශයෙන් ඉතින් මම අදහස් කළා මේ කායගත සති සූත්‍රයේ මේ අන්තර්ගත වෙන යම් යම් කර්මස්ථාන ටික ටික ටිකක් හෙලිදරව් කරන්න මේ ගැන යම් විස්තරයක් කරන්න. එතකොට අපිට පුළුවන් කොහොමද මේවා අපේ ප්‍රායෝගික භාවනාවට එකතු කරගන්නේ, අපේ ජීවිතේට මේවා ඈඳගන්නේ කොහොමද කියලා යම් වැටහීමක් එනවා. එතකොට අපි ගිය සතියේ සාකච්ඡා කළේ ආනාපාන සතිය සම්බන්ධයෙන්. ඒ ආනාපාන සතියේදී විශේෂයෙන් භාගතුන් වහන්සේ කොහොමද මේ ඉරියව්ව සකස් කරගන්නේ, කොයි වගේ තැනක්ද සූදානම් කරගන්නේ තෝරගන්නේ කියන කාරණාව පව මතක් කරනවා. ඒ කියන්නේ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා එක්තරාන්දමකින් මේ ආනාපාන සතිය වඩන යෝගාවචරයේ මුලින්ම යම් කිසි සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සම්බන්ධයෙන් යම් විවරණයක් කරනවා. මොකද ආරම්භක යෝගාවචරයේකට සද්දබද්ද තියෙන එක ටිකක් කරදරකාරී. මම නැත්තම් මනස විසිරෙන්න හේතු වෙනවා. ඒ නිසා ඒ බඳු යෝගාවචරයේ ටිකක් සුදුසු පරිසරයක් තෝරා ගැනීම ගැන සැලකිලිමත් විය යුතුයි. එදා කාලේ හැටියට ගහක් මුලකට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා කවුරුත් නැති හිස් ප්‍රදේශයකට ගිහිල්ලා මේ කතාව නැත්නම් මේ භාවනාව කරන්න ලෑස්ති වීම වඩා සුදුසුයි. අද කාලේ හැටියට සමානලාවට තමන් ටිකක් නිෂ්කලංකව ඉන්න තැනක් තෝරගෙන එහෙමත් නැත්නම් සමාන අදහස් තියෙන පිරිසක් එකතු වෙලා භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා ඒතර මේ පසුබිම අපිට සකස් කරගන්න පුළුවන්. එක පැත්තකින් අර ටිකක් සද්දබද්ද අඩු ഘോഷාකාරී පරිසරයකින් ඈත් වෙච්ච නිෂ්කලංක පරිසරයක් මේ සඳහා සුදුසු වෙනවා. ඉතින් ඒ කාරණාව ගැන භාගතුන් වහන්සේ මෙතනදී මුලින්ම මතක් කිරීමක් කරලා ඊට පස්සේ තමයි මේ කායගත සතිය කොහොමද ආනාපාන සතිය ශීර්ෂයෙන් ආනාපාන සති ශීර්ෂයෙන් වඩන්නේ කියන එක විස්තර කරලා දෙන්නේ. ඉතින් බොහොම සරල තැනකින් එතෙන්දී පටන් ගත්තේ. ඒ කියන්නේ හුස්මට සිහිය යොදනවා අපි මේ සාමාන්‍යයෙන් අරගන්න හුස්මට. අපි ඉතින් උපන්දා ඉඳන් මේ යන මොහොත දක්වාම හුස්ම ගන්නවා. නමුත් අපි ඒක සිහියෙන් නෙමෙයි කරන්නේ. ඒක කයටම ගන්න ඔය ඉඩ දීලා අපි වෙන වෙන වැඩ කටයුතු වල නිරත වෙනවා. දැන් මේ කය කරන මේ වර්තමාන ක්‍රියාවට අපි අපේ සිහිය ඔන්න දැන් ඈඳ ගන්නවා. ඉතින් සතෝ ආස සති සතෝ පස්ස සති කියලා බුදුරජාණන් වහන්සේ බොහොම සරල තැනකින් කරන්න පුළුවන් තැනකින් පටන් ගන්නවා. සමහර ලාවට අපේ හිතේ ලොකු දෙගිඩියාවක් තියෙනවා භාවනාවකට වාඩි වීම ගැන. මොකද අපි හිතනවා මේක මහා අමාරු දෙයක්, මට මේ භවයේදී කරගන්න බැරි තරම් දෙයක්. එහෙම නැත්නම් මට රාජකාරි බොහොම බහුලයි, ඒ හින්දා මට මේකට කාලයක් මිඩංගු කරන්න බෑ කියලා. ඉතින් අපේ අර කම්මැලි හිත විවිධාකාර නිදහසට කාරණා ඉදිරිපත් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි බොහොම සරල මට්ටමකින් තමයි පටන් ගන්නේ. අපි කාටත් මේ දේ කරන්න පුළුවන් මට්ටමකින් හැකි සංඥාව මතුවෙන විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා සතෝ ආස සති සතෝ පස සති කියලා. ඒ කියන්නේ මේ හුස්ම ගැනීම සිහියෙන් කරනවා, හුස්ම හෙලීම සිහියෙන් කරනවා. වෙනත් වචන වලින් කියනවා නම් හුස්ම ගැනීම කෙරෙහි අවධානයෙන් ඉන්නවා, හුස්ම හෙලීම කෙරෙහි අවධානයෙන් ඉන්නවා. එතකොට අන්න හුස්ම ගැනීම ගැන අපිට තේරෙනවා, හුස්ම හෙලීම ගැන අපිට තේරෙනවා. මේ හිතනව නෙමෙයි අපිට තේරෙනවා. ඒ කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයට අවධානය යොමු කරගෙන ඉන්නකොට ඒ හරියේදී නැත්තම් මේ නාසිකාග්‍රේ ප්‍රදේශය පසු කරගෙන සුලන් රැල්ලක් ඇතුළතට ගමන් කරනවා අපිට දැනෙනවා. ඒක අපි ආශ්වාසයේ වශයෙන් හඳුනගන්නවා. ඊළඟට ඒ අපි නතර වෙලා ඉන්න ඒ නාසිකාග්‍රේ ප්‍රදේශය පසු කරගෙන සුලන් රැල්ලක් පිටතට ගමන් කරනවා අපි ඒක ප්‍රශ්වාසයේ වශයෙන් හඳුනගන්නවා. ඉතින් මේක කාටත් කරන්න පුළුවන්. අපිට තියෙන නාසිකාග්‍රේ ප්‍රදේශයේ සිහිය රඳවගෙන ඉඳීමයි. එතකොට අපිට අන්න තේරෙනවා ආ මෙතන ආසිද්ධ වෙන්නේ ආශ්වාසය. මෙතන සිද්ධ වෙන්නේ ප්‍රශ්වාසය කියලා අපිට තේරෙනවා. ඉතින් එතකොට මේ අවස්ථාවේදී ඒත් අපේ හිත සමානලාවට පිට යනවා, එහෙම හෙදුවනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. මොකද මේ හුස්ම රැල්ල කියනක ඒ තරම්ම සුන්දර අත්දැකීමක් නෙමෙයි මුලදී. මම නැත්තම් මේක ඒ තරම්ම චිත්තාකර්ෂණීය අත්දැකීමක් නෙමෙයි. ඒ නිසා ඉතින් මේක හරීම ඒකාකාරී, කිසිම රසයක් නැහැ. ඒ නිසා අපේ හිත එහෙට දුවනවා, මෙහෙට දුවනවා. ඉතින් ඒ නිසා මේක ටිකක් තව සාර්ථක කරගන්න අපිට පුළුවන් මේක මෙනෙහි කරන්න. ආශ්වාසයක් සිද්ධ වෙනකොට ආශ්වාසයක් කියලා මෙනෙහි කරනවා, ප්‍රශ්වාසයක් සිද්ධ වෙනකොට ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ කය ඒ කටයුත්තේ යෙදෙනවා, අපි එතනට වෙලා අවධානයෙන් ඉන්නවා, අපිට ඒක තේරෙනවා මේ වෙලාවේ සිද්ධ වෙන ආශ්වාසයක්. මේලාදි සිද්ධ වෙන්නේ ප්‍රසවාසයක් කියලා අපිට තේරෙනවා. අන්න ඒ කාරණාව තමයි මූලික කරගන්නේ භාගතුන් වහන්සේ මේ ආනාපාන සතියේ පටන් ගැනීම සඳහා. හැබැයි ඉතින් එතනින් නතර වෙන්නේ නැහැ. ඊළඟට තව තව අපේ සතිය තියුණු වෙන ආකාරයෙන් සම්පජඤ්ඤයේ වැඩෙන ආකාරයෙන් භාගතුන් වහන්සේ තව පියවර කීපයක්ම ඉදිරිපත් කරලා දෙනවා. අපි මේ ගැන යම් තාක් දුරකට සාකච්ඡා කළා ගිය සතියේදී. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ ඉරියාපත භාවනාවට යොමු වෙන්න. කොහොමද මේ ආකාරයෙන්ම ඉරියාපත භාවනාවක් අපි වඩන්නේ? දැන් ආනාපාන සතියේදී නම් අපිට වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී ආනාපාන සතිය වඩන එක පහසුයි. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. මොකද අපි ඇවිදිනකොට සැතපීලා ඉන්නකොට මේක ඒ තරම්ම අහු නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් වාඩි වෙලා හොඳට කය පටල කළා සමබර කළා සමමිතිකව වාඩි වුණාට පස්සේ කය ඍජුව තියාගත්තට පස්සේ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිදුවෙන ආකාරය හොඳට දැකගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයට පහසු වෙන ආකාරයෙන් ඒකට කිසිම බාධාවක් නොවන ආකාරයෙන් අපේ ඉරියව සකස් කර ගැනීම වැදගත් වෙනවා, විශේෂයෙන්ම ආනාපාන සතිය වඩනකොට. දැන් මේ ඉරියාපත භාවනාවේදී ඕනම ඉරියව්වක මේ භාවනාව කරන්න පුළුවන්. අපිට ඇවිදිනකොටත් මේ භාවනාව කරන්න පුළුවන්, ඉඳගෙන ඉන්නකොටත් මේ භාවනාව කරන්න පුළුවන්, ඊට පස්සේ සැතපීලා ඉන්නකොටත් මේ භාවනාව කරන්න පුළුවන්, එමත් නැත්නම් හිටගෙන ඉන්නකොටත් මේ භාවනාව කරන්න පුළුවන්. ඉතින් පටන් ගන්න මෙන්න මේ ප්‍රධාන ඉරියව් හතරකින්. ඒ කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානා, යනකොට යන බව දැනගන්න. මේක සරලව කියනවා නම් දැන් අපි කවදත් ඕනම විවිධාකාර වැඩ කටයුතු වලදී අපි එහෙට මෙහෙට යනවා, ඇවිදිනවා. අපි හිතමු අපි බස් නැවතුම්පලේ ඉඳලා බස් එකට අපි ගමන් කරනවා. එහෙම නැත්නම් බස් නැවතුමින් බැහැල ඉවරලා අපි රාජකාරී කරන ස්ථානයට අපි ඇවිදගෙන යනවා. නමුත් ඉතින් අපි යන්නේ කරන්න තියෙන වැඩ ගැන කල්පනා කර කර වටේ පිටේ තියෙන දේවල් දිහා බල බල තව කවුරු හරි එක කතා කර කර, එහෙම නැත්නම් අද කාලේ හැටියට ජංගම දුරකථනයේ මොනවා මොනා හරි කතා කර කර එහෙම තමයි ඉතින් අපි ඇවිදින්නේ. එතකොට ඉතින් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලාපොරොත්තු වෙන්නේ මේ ඇවිදිනකොට ඇවිදින ඉරියව්ව ගැන අවධානයෙන් ඇවිදීම. ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති. ඇවිදිනවා මේ අවස්ථාවේදී ඇවිදීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ ඇවිදීම සිද්ධ වෙන බව හොඳාකාරව මේ මොහොතේ දැනුවත් වෙලා ඉන්නවා. එතකොට කොහොමද මේ කය චලනය වෙන්නේ? කොහොමද ඒ පාදයේ ඉස්සරහට පැමිණෙන්නේ? ඔසවලා ගෙන යලා ගෙනහිල්ලා තියන්නේ කොහොමද මේ ඒ පාදය කියලා අන්න මේ ඇවිදීමේ ඉරියව්ව සම්බන්ධයෙන් හොඳ දැනුවත් භාවයක් ඇති කරගන්නවා. ඇත්තටම ඇවිදීමේ ඉරියව්ව කියන එක ඒ තරම්ම පහසු දෙයක්ුත් නෙමෙයි බැලුවාම. දැන් අපිට ඒක පුරුදු වෙලා හින්දා එච්චර ගාණක් නැහැ. නමුත් පුංචිම කාලේ අපි ඉපදිලා අවුරුදු 2 3 යනකොට අම්මගේ අත අල්ලගෙන තාත්තගේ අත අල්ලගෙන අපි මේ පළවෙනි පුංචි පියවර තියපු ආකාරය අපිට මතක් කරගන්න පුළුවන් නම් බොහොම සීරුවෙන් තමයි අපි ඇවිද්දේ. අම්මගේ අත අල්ලගෙන තාත්තගේ අත අල්ලගෙන පියවරෙන් පියවර බොහොම අමාරුවෙන් අපි ඇවිදගෙන ගියා. ඉතින් අන්නේ වගේ නැවුම් ගතියක් මේ ඇවිදීමට අපිට යොදා ගන්න පුළුවන් නම් එතකොට මේ කටයුත්ත ටිකක් සුන්දර වෙනවා. එහෙම නැත්නම් නිකන් අපි ඔහේ ඕනෝට පාවට නම් මේ කටයුත්ත කරන්නේ ඒකේ ඒ තරම්ම රසයක් මතු වෙන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් නම් හරියට නිකන් අලුතෙන් උපන් පුංචි දරුවෙක් වගේ මේ ඇවිදීමේ ඉරියව්ව ගැන යම් වැදගත්කමක් ඈඳලා ඊට යම් වටිනාකමක් දීලා මේ සෑම පියවරක් ගානෙම දැනුවත් වෙන්න එතනදී හොඳ සක්මන් භාවනාවක් කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් සක්මන් භාවනාවක් ගැන කතා කරනකොට අපි තැනක් තෝරගන්නවා, ඒකටත් අපි හිතමු ටිකක් තීරුවක් වගේ එකක්, මන් තීරුවක්, එහෙම නැත්නම් ටිකක් අඩි 20ක් 30ක් දිග මේ තැනක් අපි තෝරගන්නවා. ඉතින් මොකද ගෙදර වුණත් අපිට හොයාගන්න පුළුවන්. මේකට අත්‍යවශ්‍ය නැහැ මේ වෙනමම වැඩි මළුවක් සකස් කරගන්න. වැඩි මළුවක් සකස් කරගැනීම වඩා සුදුසුයි. නමුත් ගෙදර වුණත් අපිට අපේ යම්කිසි කොරිඩෝ එකක් තියෙනවා නම් අපේ සාලේ තියෙනවා නම් මේ සාලේ තියෙන පුටු ටික පොඩ්ඩක් ඇහැට කළා යම් තීරුවක් අපිට වෙන් කරගන්න පුළුවන්. එතකොට අන්න දිග තීරුවක් අපිට තියෙනවා, එතන සක්මන් කරගෙන යන්න පුළුවන්. එතකොට මේ දිග තීරුවේ පොඩ්ඩ ඉස්සෙල්ලා අපි ඒ තරම් භාවනාවක් කරනවා කියලා ලොකුවට හිතේ මේ බරක් ඇති කරගන්න නැතුව පොඩ්ඩක් නියන් යහට මෙහාට සක්මන් කරනවා. ඇවිදිනවා. ඊට පස්සේ විනාඩියක් දෙකක් එහෙම ඇවිද්දාට පස්සේ හිමීට බලනවා මේ අපේ වම් පාදයේ පොළවේ වදිනකොට ස්පර්ශ වෙනකොට එතනට අපේ අවධානය යොමු කරන්න පුළුවන්ද? දකුණු පාදයේ පොළවේ වදිනකොට එතනට අපේ අවධානය යොමු කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් උත්සාහවන්ත වෙනවා. ඉතින් මෙතනත් මේ අරමුණත් හරිම උදාසීන අරමුණක්. ඒ තරම්ම රසවත් අරමුණක් නෙමෙයි. ඒ නිසා අපේ හිත එහෙට දුවනවා, මෙහෙට දුවනවා, අතීතයට යනවා, අනාගතයට යනවා, කිසිම පිළිවෙලක් නැහැ. ඉතින් මේ කරන කටයුත්තට එච්චරම සහයෝගයක් අපේ හිතෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක තව ටිකක් සාර්ථක කරගන්න අපි අර ආනාපාන සතියෙදිම කරා ආනාපාන සතියෙදි කළා වගේ මෙතනටත් මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. වම් පාදයේ පොළවේ වදිනවා වම කියලා අපි එතෙන්දි මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනවා ඒ වදින මොහොතේදී වදින අවස්ථාවේදී දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් එතකොට වම දකුණ කියලා. එතකොට මෙන්න මේ සක්මන් භාවනාව අපිට කරන්න පුළුවන්. ඉතින් අපේ හිතේ තියෙන එකතකින් කියනවා නම් ඒ චපලකම කියන්නේ මේ කොයිතරම් විසිරලාද කියනවා නම් මේ වම දකුණ කියලා ඒ කියන කාල පරිච්ඡේදයේ අතරතුරදී මේ පුංචි හිඩසදී පවා මේ හිත පිටදුවන. ඉතින් ඒ නිසා අපිට මේක තව ටිකක් බරපතල කළා අපේ හිත මේ කටයුත්තට යොදවන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපි ඕනේ නම් මේ කරපු වැඩේ සාර්ථක නැත්තම් වම දකුණ කියන එක ප්‍රමාණවත් නැත්තම් අපිට පුළුවන් තව පියවරකට යන්න. ඒ කියන්නේ මේක දෙකට කඩලා දෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ඔසවනකොට ඔසවන බව දැනගන්නවා, තබනකොට තබන බව දැනගන්න. ඒ කියන්නේ එසවීමේදී ඕනනම් අපිට පුළුවන් ඔසවනවා කියලා මෙනෙහි කරන්න, තැබීමේදී අපිට පුළුවන් තබනවා කියලා මෙනෙහි කරන්න. එතකොට එසවීමේදී ඔසවනවා කියලා මෙනෙහි කරනවා, තැබීමේදී තබනවා කියලා මෙනෙහි කරනවා. එතකොට දැන් එක පාදයකට පියවර දෙකක් තියෙනවා. එසවීමේ ක්‍රියාවලියක් දැනගන්න ඕනේ, තැබීමේ ක්‍රියාවලියක් දැනගන්න ඕනේ. ඊළඟ පාදයටත් එසවීමේ ක්‍රියාවලිය දැනගන්න ඕනේ, තැබීමේ ක්‍රියාවලිය දැනගන්න ඕනේ. එතකොට එසවීමේ ක්‍රියාවලියේදී අපිට ඕනනම් ඔසවනවා කියලා මෙනෙහි කරන්නත් පුළුවන්, තබන ක්‍රියාවලියේදී තබනවා කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ කායික ක්‍රියාවලිය සිද්ධ වෙන අවස්ථාවේදී තමයි මේ මෙනෙහි කිරීම අපි කරන්නේ. ඒ කියන්නේ අපි ඔහේ මෙනෙහි කරගෙන යනවා, කය වෙන දෙයක් නම් කරන්නේ ඒක තේරුම් ගන්න නැහැ. ඒ කියන්නේ වම් පාදයේ පොළවේ වදිනකොට අපි දකුණ කියලා මෙනෙහි කළා වැඩක් නැහැ. වම් පාදයේ පොළවේ වදිනකොට ඒ වදින බව දැනගන්නවත් සමගම අපි වම කියලා මෙනෙහි කරන්න ඕනේ. දකුණු පාදයේ පොළවේ වදිනකොට දකුණ කියලා මෙනෙහි කරන්න ඕනේ. ඉතින්තර මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් නම් මෙනෙහි කරමින් මේ කටයුත්ත කරගෙන යන්න. අන්න එතකොට ටික ටික අපේ හිත කියන දේ අහන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් අපේ හිත හරිම විසිරිලා වික්ෂිප්ත වෙලා අතීතයට අනාගතයට දුවදුව හිටිය හිත පොඩ්ඩක් දැන් කියන දේ අහන්න පටන් ගන්නවා. මේ අපිට ඕන තැනට දැන් හිත යොමු කරන්න අවස්ථාව ලැබෙනවා. වම් පාදයේ පොළවේ වදිනවා, අන්න එතනට දැන් අපේ හිත යොමු කළා. දකුණු පාදයේ පොළවේ වදිනවා, එතෙන්ට හිත යොමු කළා. එම නැත්තම් එසවීමේ ක්‍රියාවලියට අපි අවධානය, එසවීමේ ක්‍රියාවලිය කායිකව සිද්ධ වෙනවා. අපේ අවධානයත් ඒ එසවීමේ ක්‍රියාවලියත් එක්ක ඉන්නවා. තැබීමේ ක්‍රියාවලිය එක පාදයක සිද්ධ වෙනවා. අපේ අවධානයත් එතනම තියෙනවා. එතකොට නිකන් හරියට අර කායික ක්‍රියාවලියයි මානසික ක්‍රියාවලියයි සමපාත වීමක්. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ සින්ක්‍රොනයිස් වෙනවා කියලා. ඒ කියන්නේ ඒ කායික ක්‍රියාවලියයි මානසික ක්‍රියාවලියයි මානසික අවධානයයි හරියට සමපාත වෙන්න පටන් ගන්නවා. එතකොට වම් පාදයේ ඔසවනවා අපිත් එතන. නැත්නම් අපේ අවධානයත් එතන. වම් පාදයේ ගෙන යනවා අපේ අවධානයත් එතන. වම් පාදයේ තබනවා අපේ අවධානයත් එතන. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් මේ ඇවිදීමේ ක්‍රියාවලිය ගැන සිහිය පිහිටවන්න. ඉතින් මේක තවදුරටත් වර්ධනය කරන්න පුළුවන්. අපි හිතමු අපිට මුලදී මේ විදිහට කරන්න පුළුවන් උනේ පියවර 4යි. ඊට පස්සේ කොහේදෝ ගියා. අපි අතරමං වෙලා හිටියා විනාඩි 4ක් 5ක්. හැබැයි ඉතින් ඔන්න ඊට පස්සේ මතක් වුණා මම මේ ඇවිදින ක්‍රියාවලිය ගැන දැනුවත් වෙන්නයි අවශ්‍ය. ඒ ගැන සිහිය පිහිටවන්නයි අවශ්‍ය කියලා ඔන්න අපි හිතාගත්තා. තේරුම් ගත්තා. එතකොට අපිට පුළුවන් ඔන්න නැවතත් ඒ හිත එහෙ මෙහෙ ගියා කියලා පසුතැවිලි වෙන්නේ නැතුව Tamanට Taman චෝදනා කරගන්න යන්න නැතුව මේක තමයි ස්වභාවය කියලා තේරුම් අරගෙන ආයිත් මේ ඇවිදීමේ ක්‍රියාවලියටම හිත ගන්නවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී අපි හිතමු ඔන්න දකුණු පාදය එසවිලා නම් තිබුණේ ඔන්න ඔසවනවා කියලා එතනින් පටන් ගන්නවා. හරියට නිකන් මොකක්වත් උනේ නැහැ වගේ. මොකද අපි ඒ වෙච්ච දේ ගැන පසුතැවිලි වෙන්න ගියොත් එතෙන්දී ඔන්න අපි අතිනුත් නීවරණ වලට මේ ආරාධනා කළා වෙනවා. එහෙම අවශ්‍ය නැහැ මේ වෙච්ච දේ වුණා. නමුත් මේ වෙලාවේදී ඔන්න දැන් හිත අපි ගාවට ඇවිල්ලා ඉන්නවා. සිහිය පිහිටලා තිනවා. එහෙමනම් ආපු හිතෙන් නැත්තම් ඒ එළඹ සිට සිහියෙන් උපරිම ප්‍රයෝජනෙයි ගන්න දැන් අපි උත්සාහවන්ත වෙන්නයි තියෙන්නේ. ඉතින් එතකොට අපි හිතමු මේ අවස්ථාවේදී සිහිය පිහිටෙවුවම අපිට තේරෙනවා නම් දකුණු පාදයේ ඔසවලයි තියෙන්නේ කියලා ඔසවනවා කියලා පටන් ගන්නවා. ආයෙ ඔන්න තැබුවා නම් ඔන්න තබනවා කියලා පටන් ගන්නවා. ඒ විදිහට ආයෙත් දෙකට කරගෙන යනවා. ඉතින් මෙහෙම කරන්න කරන්න Tamanටම තේරෙන්න ගන්නවා. දැන් මුලදී නම් පීවර 5යි යන්න පුළුවන් උනේ. ඊට පස්සේ හිත පිට ගියා. නමුත් දැන් මේ කටයුත්ත සාර්ථක වෙන්න වැඩි ගාණක් වැඩි පීවර සංඛ්‍යාවක් මේකට කරන්න පුළුවන් කමක් ඇති වෙනවා. මේ කියන්නේ මුලදී පීවර 5යි ඔන්න සතියකට විතර පස්සේ ඔන්න පීවර 10ක් දැන් යන්න පුළුවන්. සිහියෙන් එක දිගට පීවර 10ක් පලාගෙන යන්න පුළුවන්. ආයෙත් ඔන්න තව සතියක් යනකොට පීවර 15ක් පීවර 20ක් ඔන්න ඔය විදිහට ටික ටික සිහිය පිහිටන්න පටන් ගන්නවා. සිහිය නැත්තම් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් මේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති කියන එක ගැන දැනුවත් වෙන්න. ඉතින් අපි සරලව ගත්තොත් මෙතන දැන් ඇවිදීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ ඇවිදීමේ ක්‍රියාවලියත් එක්ක අපි කාලය ගත කරනවා. එතකොට දැන් අපේ හිත අතීතයට යන්නෙත් නැහැ, අනාගතයට යන්නෙත් නැහැ. දැන් මේ සරල වර්තමාන කායික ක්‍රියාවලියේ අපේ අවධානය තියෙනවා. එතකොට අපිට මේ දේ සාර්ථක කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කියනවා යේ ගේහසිතා සරසංකප්පා තේ පහීයන්ති. යම් කිසි වෙන වෙන මොනහරි ගෘහාශ්‍රිත කල්පනාවන් තිබුණා නම් අපි තෝ ගෙදර පොලේ වැඩ ගෙදර දොරේ වැඩපොළ ගැන, එහෙම නැත්නම් රාජකාරී කරන ස්ථානය ගැන, එහෙම නැත්නම් වටේ පිටේ ගෙවල් දොරවල් ගැන, අසල්වැසියන් ගැන, රටේ ලෝකේ ප්‍රශ්න ගැන, ඉතින් මේ බඩු මිල ගැන, එවාගේ නානක් ප්‍රකාර දේවල් අපේ ඔළුවේ කොච්චරවත් තියෙනවා. ඉතින් අර අපි අපේ අවධානය මේ ඇවිදීමේ ක්‍රියාවලියට හොඳට යොමු කරගෙන ඉන්න කාල පරිච්ඡේදයේදී අර අපේ තියෙන මේ ගෘහාශ්‍රිත කල්පනා අතෝරක් නැතුව අපේ හිතට එනේ ගෙවල් ආශ්‍රිත, ගෙවල් දොරවල් ආශ්‍රිත, රටතොට ආශ්‍රිත, ගම ආශ්‍රිත, නගරය ආශ්‍රිත ඒ කල්පනාවන්ගෙන් ඔන්න අපේ හිත නිදහස් වෙනවා. ඉතින් මේක බොහොම සරල දෙයක්. ඒ කියන්නේ අපිට පුළුවන් දැන් මේ අපේ කය ගැන අවධානයෙන් ඉන්න. එතකොට අර වටපිට ගැන තියෙන අවධානය, එමෙ නැත්තම් මේ ගෙවල් දොරවල් ගැන තියෙන කල්පනාවන් ටිකක් බැහැරකට ගිහිල්ලා ඔන්න මේ කයත් එක්ක ඉන්න ගතියක් අපේ හිතේ ඇති වෙනවා. ඉතින් සමහර ලාවට අපිට හිතෙන්න පුළුවන් මේ ඇයි මෙහෙම කරන්න කියලා. ඉතින් අපිට මුලදී මේ වගේ එක්තරාන්දමකින් මේ කයට හිත නතු කර ගැනීමක්, කය තුල හිත පැවැත්වීමක් සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නැතුව මේ හිත වික්ෂිප්ත වෙලා තියෙනකොට, හිත විසිරලා තියෙනකොට, දහසක් දේවල් ඔස්සේ හිත දුවදුව ඉන්නකොට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. නමුත් අපේ හිත ඒකාග්‍ර වෙලා තියෙනවා නම්, යම් තැනකට අපිට උවමනා පරිදි හිත යොමු වෙලා තියෙනවා නම්, අන්න ඒ බඳු ඒකාග්‍ර වෙච්ච, සමාහිත වෙච්ච, සමාධිගත සිතකින් තමයි අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවට තමයි අපි මේ පොඩ පොඩ එළඹෙන්නේ. ඉතින් අපි මේ කය පරිහරණය කරනවා හරියට නිකන් නැංගුරමක් වගේ. දැන් අපි නැවක් මුහුදෙන් අතර කරාම ඒ නැව එහි මෙහි යන්නේ නැතුව මේ චලනය වෙන්නේ නැතුව බොහොම ස්ථිරව ස්ථාවරව ඒක නවත්ත ගන්න සෑහෙන බර නැංගුරමක් දානවා. ඉතින් අන්නේ වගේ අපි මේ කයම අපි පාවිච්චි කරනවා හරියට මේ එහි මෙහි දුවන හිත එහෙම එහෙ දුවන්නේ නැති බබින් ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් හිත ටිකක් සංසුන් කරගන්න, නිශ්චල කරගන්න, අපිට නතු කරගන්න, හීලෑ කරගන්න, කීකරු කරගන්න මේ කයම පාවිච්චි කරනවා. ඒතොර මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ඇවිදීම කියන ක්‍රියාවලිය. ඒතොර මේ ඇවිදීම කියන ක්‍රියාවලියේ පුලුවන් තරම් අවධානය පවත්වමින් අපි අර හිත ඈත මෑත යන ගතිය, එහා මෙහා දුවන ගතිය, අතීතේට අනාගතයට දුවන ගතිය ඒක වළක්වා ගැනීම සඳහා මෙන්න මේ ඇවිදීමේ ඉරියව්ව පාවිච්චි කරනවා. ඉතින් මේ ආකාරයෙන්ම අපිට පුළුවන් අනිකුත් ඉරියව්නුත් පාවිච්චි කරන්න. දැන් බුදුරජාන් වහන්සේ කියනවා ගච්ඡන්තෝවා ගච්ඡන්තා ගච්ඡාමි इति පජානාති. ඒක තමයි දැන් අපි විස්තර කරේ. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. ඊට පස්සේ කියනවා තිතෝවා තිතෝම් හීති පජානාති. දැන් මේ හිටගෙන ඉන්නවා, හිටගෙන ඉන්නකොට ඔන්න හිටගෙන ඉන්න බව දැනගන්නවා. ඉතින් මේකේ පවා සෑහෙන විස්තරයක් අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් ඇවිදින ඉරියව්වයි හිටගෙන ඉන්න ඉරියව්ව අතර ලොකු වෙනසක් තියෙනවා. ඇවිදිනකොට අපේ සමහර ලාවට ඔන්න අත සෙල වෙනවා. අපේ කය චලනය වෙනවා. ඊට පස්සේ පාද එකක් එකක් ගානේ ඉස්සරහට චලනය වෙනවා. එක පාදයක් එස වෙනවා, අනිත් පාදය තබනවා. ඊට පස්සේ අපිට චේතනා පූර්වකව මේ ඇවිදීමේ ක්‍රියාවලිය කරන්න ඕනේ. සෑම පාදයක් ගානේම චේතනාවක් මුල් වෙනවා. ඉතින් මේ වගේ ටිකක් විස්තර මේ ඇවිදින ඉරියව්ව ගැන ටික ටික අපේ සිහිය දියුණු වෙන්න වැඩි වෙනවා. මුලදී එච්චර දෙයක් දැනෙන්නේ නැහැ. නමුත් පස්සේ මේ ඇවිදීම කියන එක ගැන සෑහෙන තොරතුරු රසක් අපිට ලැබෙන්න පටන් ගන්නවා. හැබැයි හිටගෙන ඉන්න ඉරියව්ව ඊට හාත්පසින්ම වෙනස්. එතෙන්දී අපේ කය සම්පූර්ණයෙන්ම නිශ්චලයි. දැන් ඇවිදින්නේ නැහැ. ඊළඟට ඇවිදිනකොට අපේ කයේ බර පාදේ මාත් පාදයට මාරු වෙනවා. හැබැයි හිටගෙන ඉන්නකොට එහෙම නැහැ. පාද දෙකටම සෑහෙන සමාන මට්ටමකට මේ බර බෙදිලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඇවිදිනකොට අපේ ඇඟිලි වලට, විලුඹට, ඊළඟට ලේ වකේට මේ වගේ මේ පාදයේ සෑහෙන ප්‍රදේශවලට විවිධ විදිහට අපිට දැනෙනවා. මේ පාදයේ ඔසවද්දි වෙනස් ආකාරයෙන් දැනෙනවා. හැබැයි හිටගෙන ඉන්නකොට එහෙම නැහැ. හිටගෙන ඉන්නකොට අපේ පාදය සම්පූර්ණයෙන්ම තහවුරු වෙලා හොඳට පොළව මත පතිත වෙලා තියෙනවා. යටිපතුල් හොඳට පොළව මත පතිත වෙලා තියෙනවා. ඒ පතිත වෙච්ච වර්ගඵලය තුල, පතිත වෙච්ච ප්‍රදේශය තුල හොඳට අපේ බර බෙදිලා ගිහිල්ලා තියෙනවා. වම් පාදයේ දකුණු පාදයේ අතර ඔන්න හොඳට බර බෙදිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට එකතකින් මේ බර ගැන වුණත්, අපේ මේ ශරීරයේ බර ගැන වුණත් අවධානය යොමු කරන්න පුළුවන්. ඇවිදිනකොට නම් බර පාදයෙන් පාදයට මාරු වෙමින් යනවා. හිටගෙන ඉන්නකොට එහෙම නැහැ. මේ බර පාද දෙකට හොඳට බෙදිලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට පාද නිශ්චලව තියෙනවා. ඊළඟට ධනිස් දෙක නිකන් ලොක් වුණා වගේ, හරියට නිකන් හිර වුණා වගේ තියෙනවා. එතෙන්දී තමයි එහෙම තිබීම නිසා තමයි අපිට මේ පාද දෙක ඍජුව තියාගන්න පුළුවන්. දැන් එහෙම තියාගන්න පුළුවන් නිසා අන්න මේ කය වැටෙන්නේ නැතිව හොඳට ස්ථාවරව කෙලින් හිටගෙන තියෙනවා. ඊළඟට අපේ කය චලනය වෙන්නේ නැතුව බොහොම ඍජුව තියෙනවා. අත් දෙක සෙලවෙන්නේ නැහැ. බෙල්ල ඍජුව තියෙනවා. හිස කෙලින් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට මේ හිටගෙන ඉන්න ඉරියව්ව ගැන පොඩ පොඩ දැන් දැනුවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී නම් ඒ තරම් දෙයක් තේරුන්නේ නැහැ. හැබැයි පොඩ පොඩ අපි සිහිය දියුණු වෙන්න මේ හිටගෙන ඉන්න ඉරියව්ව තුල පවා අපිට සෑහෙන්න තොරතුරු රසක් තේරුම් ගන්න පටන් ගන්නවා. ඉස්සර මෙච්චර දෙයක් තේරුනේ නැහැ. හැබැයි දැන් ඔන්න තේරෙනවා මේ හිටගෙන ඉඳද්දි මොනවද මට දැනෙන්නේ. කොහොමද මේ කය පිහිටලා තියෙන්නේ? හරියට නිකන් මේ කණුවක් හිටවුවා වගේ බොහොම තහවුරු වෙලා මේ කය පිහිටලා තියෙනවා. හිස කෙලින් තියෙනවා, බෙල්ල කෙලින් තියෙනවා, ඌරහිස් දෙක පහත දාගෙන තියෙනවා, අත් දෙක බොහොම සරලව තැම්පත් වෙලා තියෙනවා, එලිලා තියෙනවා. ඊට කය හොඳට ඍජුව තියෙනවා. උකුල් ඇටේට යම්කිසි තදවීමක් දැනෙනවා. ඊට පස්සේ දණහිස් මත යම්කිසි තදවීමක් දැනෙනවා, හිරවීමක් දැනෙනවා. ඊළඟට හොඳට මේ මාංශ පේශී ඉහිල් වෙච්ච ස්වරූපයෙන් තියෙනවා. ඊළඟට යටිපතුල් හොඳට පොළව මත පතිත වෙලා තියෙනවා. යටිපතුල් මත මේ බර සන්තුලනය වෙලා තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම අපේ විලුඹ මත සෑහෙන පීඩනයක් ඉදිරිය තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ හිටගෙන ඉන්න ඉරියව්ව ගැන හොඳට අපේ අවධානය පවත්වන්න පුළුවන්. හොඳට අපේ සිහිය දියුණු කරන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට මෙන්න මේ හිටගෙන ඉන්න ඉරියව්වයි අපේ අවධානයයි හොඳට සමපාත වුණා වගේ හරියට ඒ ඉරියව්ව අපේ මේ හිත එහෙ මෙහෙ දුවන් නැති වෙන්න හොඳට නිකන් නැංගුරමක් දැම්ම වගේ එයා නිකන් අල්ලගෙන ඉන්නවා අපේ හිත. ඉතින් මෙහෙම ඉන්නකොටත් භාගතුන් වහන්සේ කියනවා අර ගෘහාශ්‍රිත කල්පනාවන්ගෙන් අපේ හිත අතමිදෙනවා. අතමිදෙලා මේ කය ඇසුරු කරන හිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කයේම සමාධිගත වෙච්ච හිතක්. කයේම එකඟ වෙච්ච හිතක්. හරියට නිකන් කය ඇතුලේ වාඩි කරෝලා බොහොම පහසුවෙන් තබාගත් හිතක් අපිට ඇති කරගන්න පුළුවන්. භාගතුන් වහන්සේ කියනවා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. සම්නිසීදති. ඒකෝදි හෝති සමාධියති කියලා කියනවා. ඒ කියන්නේ මේ ඇතුළතම හිත හොඳට පිහිටනවා. ඒ වගේම හොඳට නිකන් වාඩි කරෝලා තිබ්බා වගේ හිත නිකන් මේ තැම්පත් කරලා තියෙනවා. ඊට පස්සේ හිතේම ඒකාග්‍ර වීමක් සිද්ධ වෙනවා. එතන කය තුලම හිත ඒකාග්‍ර වෙනවා. ඒ වගේම කය තුලම හිත සමාධිමත් වෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ ඒකාග්‍රතාවය සමාධිමත් බව වික්ෂිප්ත නොවි එහෙම හෙදුවන්නේ නැතුව අතීතට අනාගතට යන්නේ නැතුව විසිරෙන්නේ නැතුව මේ කයේ හිත පවත්වා ගැනීම කියන එක මුලදී අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පස්සේ අපිට පුළුවන් හොඳට භාවනාව දියුණුලා එනකොට මේයින් පවා නිදහස් වෙන්න. නමුත් එතෙක් අපිට මේ කය ඇසුරු කරන හිතක් කියන එක බොහොම ප්‍රයෝජනයි. අපි හිතනවා මේවා එච්චර ප්‍රයෝජනවත් නැහැ මොකටද මේ කය ඇසුරු කරන්නේ කියලා. නමුත් මේ භාග්‍යතුන් වහන්සේ බුදු නුවණකින් දැනගෙන දැකගෙන තමයි මේ දේශනා කරන්නේ. මේ බඳු කායගත සතියක් දියුණු කරනවා කියන එක මහත්ඵලයි මහානිසංසයි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරගෙන යනකොට ඔන්න ඊළඟට හම්බ වෙනවා තවත් ඉරියව්වක්. ඒ තමයි නිසින්නෝවා නිසින්නෝම හීති පජානාති. දැන් ඉඳගෙන ඉන්නෝ. දැන් මේ කය හොඳට වාඩි කරලා තියෙනවා. අපිට ඔන්න පුටුවක වාඩිලා ඉන්නෝ. ඉතින් පුටුවක වාඩිලා ඉන්නකොට අපිට පුළුවන් ද මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට අවධානය තියන්න. අවධානය පවත්වන්න. උදාහරණයක් වශයෙන් ඔන්න අපි වාඩිලා ඉන්නකොට අපේ හිස කෙලින් තියෙනවා, බෙල්ල කෙලින් තියෙනවා, උරහිස් දෙක අපි පාත දමාගෙන ඉන්නවා, අත් දෙක එහෙම නැත්නම් අත් දෙක සමහරවිට ඔඩොක්ක උඩ තැම්පත් කරන් ඉන්නවා, එහෙම නැත්නම් අත් දෙක මේසේ උඩ තැම්පත් කරගෙන තියෙනවා, සමහරවිට අපි පුටු ඇඳට හේත්තු වෙලා ඉන්නවා, ඊළඟට අපේ උඩුකයේ බර අපේ තට්ටම් ප්‍රදේශයට හොඳට දැනෙනවා, එතන තමයි දැන් පීඩනයක් ඉදලා තියෙන්නේ, ඊළඟට පාද නැමිලා තියෙනවා, පාදවල යටිපතුල් ඒ තරම් බරක් දරලා නැහැ, හොඳට පොළොව මත තැම්පත් වෙලා තියෙනවා. ඒකට මෙන්න මේ වගේ අපිට පුළුවන් අර අපේ සියුම් වෙච්ච සතිය මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට යොමු කරන්න. සමාහලාවට අපිට මුලදී හිතා ගන්න බෑ ඇයි මේක වැදගත් කියලා. මොකද මේවා හරි සරල දේවල්. අතිශය සරල කර්මස්ථාන. ඇත්තටම අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කර්මස්ථානයක් සරල වෙච්ච තරමට තමයි ගැඹුරට එක්කගෙන යන්නේ. භාගතුන් වහන්සේගේ මුළු ශ්‍රී සද්ධර්මයේම සරලත්වය හරහා අතිශය ගැඹීරත්වයකට අරගෙන යන ස්වභාවයක් තියෙනවා. එහෙම නැතුව මානසිකව අපි මේ සංඥා ගොඩ ගහගත්ත පමණින් ලොකු දැනුමක් මේක ඇතුලේ හිර කරගත්ත තරමින් තොරතුරු රාශියක් ඔළුවේ හිර කරගත්ත තරමින් මේ ගැඹුරට වැටෙන ධර්මයක් නෙමෙයි භාගතුන් වහන්සේ පෙන්නන්නේ. ඊට වඩා බොහෝම සරල වෙච්ච තරමට හිත විනිවිද යන ස්වභාවයට සකස් කරගත්ත තරමට හිත ඒකාග්‍රතාවය තීව්‍රතාවය දියුණු කරගත තරමට තමයි අපිට ගැඹුරු දහමක් ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මේ ඉරියව්ව සම්බන්ධ භාවනාව අතිශය සරල භාවනාවක්. පටන් ගන්න බොහොම සරල තැනකින්. හැබැයි ටික ටික අපේ සිහිය දියුණු වෙලා සතිය තීව්‍ර වෙලා අවධානය හොඳට තහවුරු වෙලා එන්න එන්න මේක අරගෙන යන ගැඹුර මෙතකයි කියන්න බෑ. ඉතින් එතකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙදිත් අර වගේම හොඳට ඒ කය තැම්පත් වෙලා තියෙන ආකාරය, සකස් වෙලා තියෙන ආකාරය, සමබරව තියෙන ආකාරය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට සමහරවිට මීට වඩා දේවල් දැනෙනවා. يعني මුලදී තිබුණේ නිකන් හරියට කය පිරමීඩයක් වගේ, නැත්තම් වෙහෙරක් වගේ, හුඹහක් වගේ නිකන් තැම්පත් වෙච්ච ස්වභාවයක්. හැබැයි ටික ටික මේ ස්වභාවය තුල අපේ හිත ඒකාග්‍ර වෙන්න ඒකාග්‍ර වෙන්න. අර බුදුරජාන් වහන්සේ කියන වගේ මෙතනම හිත තැම්පත් වෙන හරියට නිකන් පුටුවක් තියලා වාඩි කරලා තිබ්බා වගේ මේ කය ඇතුළෙම දැන් හිත සැරිසරන්න ඒ ආශ්‍රිතවම හිත තියෙන්න අර බාහිර ගැන තිබිච්ච අපේ අවධානය ටික ටික අඩු වෙලා යනවා. අපිට ඒතකොට දැන් ගෙවල් දොරවල් ගැන එච්චර කල්පනාවක් නෑ. යාන වාහන ගැන, බඩු මිල ගැන, මේ රටේ ලෝකේ තත්ත්වය ගැන, කොරෝනා ගැන මේ ඔක්කොම තිබිච්ච ඒ විවිධාකාර අදහස් ඔන්න අයින් වෙලා ගියා. මේ කයත් එක්ක තැම්පත් වෙච්ච හිතක්, කයත් එක්ක යාළු වෙච්ච හිතක්, කයත් එක්ක හොඳට මේ සහයෝගයෙන් ජීවත් වෙන හිතක්, සමබරව ජීවත් වෙන හිතක්, ආතතියකින් තොරව ජීවත් වෙන හිතක් ඔන්න අපිට හම්බ වෙනවා. ඉතින් මේ බඳු දෙයක් අවශ්‍ය වෙනවා. අපි හිතන්න පුළුවන් ඉතින් මේක මොකටද මෙහෙම එකක් මේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ අපි ලෝකයේ තියෙන নানা ප්‍රකාර ප්‍රශ්න දිගින් දිගට කල්පනා කර කර හිටියා කියලා අපිට ලොකු සෙතක් ශාන්තියක් ලැබෙන්නේ නැහැ. අපිට හිතලම ප්‍රශ්න දුරු කරන්න හෝ හිතීමෙන් ප්‍රශ්න විසඳන්න හෝ ලැබෙන අවකාශය බොහොම අල්පයි. අපිට තියෙන සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙච්ච හිතක් නම් කිසිම හීලෑ බවක්, හික්මීමක්, කීකරු බවක් නැති හිතක් නම් කිසිසේත්ම පැහැදිලි නැති හැමතැනම දුවන කෝටියක් සංඥාවලින් පිරිච්ච එහෙම හිතක් නම් එබඳු හිතකින් නිවැරදි තීරණයක් ගන්නවා කියන එක. එබඳු හිතකින් නිවැරදි පිළිතුරක් ලබා දෙනවා කියන එක බොහොම අල්පයි. මොකද අර එබඳු හිතකට හරි අමාරුයි ඇත්ත ඇත්තටියෙන් තේරුම් ගන්න. තමන්ගේ දැන් පවතින තත්වය මේ ඇත්ත ඇත්තටියෙන් තේරුම් ගන්න එබඳු හිතකට හරි අමාරුයි. මොකද හිත වික්ෂිප්ත වෙලා තියෙන, හිත විසිරලා තියෙන. හිතේ ඇතුලේ තොරතුරු මහා ගොඩක් පඹ ගාලක් වගේ පැටලිලා තියෙන. හිතේ නැහැ කිසි පැහැදිලි බවක්. ඒකාග්‍රතාවයක් නැහැ. ඉතින් එබඳු හිතකින් බෑ ඇත්තටම ප්‍රශ්නයකට විසඳුමක් ලබලා දෙන්න. නමුත් අපි මේ වගේ සරල උපක්‍රම හරහා හිතේ සතිය දියුණු කරන්න ඒකාග්‍රතාවය දියුණු වෙලා එන්න හිතේ තැම්පත් බව වර්ධනය වෙන්න අන්න ඒ හිතේ එක්තරාන්දමකින් පැහැදිලි බව වර්ධනය වෙන්න පටන් ගන්නවා. හොඳට දැන් පැහැදිලි සිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක්, වික්ෂිප්ත බව අඩු වෙච්ච හිතක්, විසිරීම අඩු වෙච්ච හිතක්. අන්න එබඳු හිතක් හටගන්න එබඳු ඒකාග්‍රතාවයක්, එබඳු පැහැදිලි බවක් වර්ධනය වෙන්න එබඳු සිතක් මුල් කරගෙන අපි ගන්න තීරණයත් ඔන්න හොඳට වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ නිවැරදි වෙන්න පටන් ගන්නවා. ඒ තීරණය දැන් හරි අපක්ෂපාතී වෙන්න පටන් ගන්නවා. තමන් ගැනත් හිතලා බලන්න පුළුවන්, අනුන් ගැනත් හිතලා බලන්න පුළුවන්. බොහොම අපක්ෂපාතී නිවැරදි තීරණයක්, නිවැරදි විසඳුමක් දෙන්න පුළුවන් කමක් දැන් මේ හිතේ ඇති වෙලා එනවා. ඒ නිසා අපි මේ දේශනා කළා තියෙන කමටහන් මේ උපක්‍රම සරල වුණා කියලා මේ වෙලේ ගැඹුරක් නැහැ කියලා හිතුවොත් අපි වරද්ද ගන්නවා. එහෙම නෙමෙයි. මේ කාරණා සරල වූ තරමටම අපි නොසලකා හරිනවා. සරලව නිසාම අපි අත්හැරලා දානවා. අපි ඒ වෙනුවට අනිකන් අර ඔටෝ පයිලට් මේවා දුවනවා. ඇවිදිනකොට ඔහේ නිකන් ඔටෝ පයිලට් දාගෙන අපි ඇවිදිනවා. ඉඳගෙන ඉන්නකොටත් ඔහේ ඔටෝ පයිලට් දාගෙන අපි වෙන වෙන දේවල් කරනවා. එක්කෝ පත්‍ර බලනවා, එක්කෝ රූපවාහිනී බලනවා, එක්කෝ වෙන මොනවා හරි කල්පනා කර ඉන්නවා. නැත්තම් ගුවන් විදුලියට සවන් දීගෙන ඉන්නවා. එහෙම නැත්තම් දුරකථනයට කතා කර ඉන්නවා. අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව ගැන අපිට කිසිම අවධානයක් නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න අපි රාජකාරී කරන ස්ථානයට ගිහිල්ලා වාඩි වෙලා අපි පරිගණකයක යම් කිසි වැඩක් කර ඉන්නවා. නමුත් අපිට ඒකට අමතකයි අපි මේ ඉඳගෙනයි ඉන්නේ කියලා. නමුත් අපිට පුළුවන් නම් ඉඳලා හිටලා හරි ඒ පරිගණක ලෝකයෙන් අයින් වෙලා මයික්‍රොසොෆ්ට් ලෝකයෙන් අයින් වෙලා අපිට මේ මොහොතට පැමිණෙන්න, මේ ඉන්න ඉරියව්වට අපේ ඒකාග්‍රතාවය යොමු කරගන්න පොඩ්ඩක් ඉඳලා හිටලා පැය භාගකට වරක්, පැයකට වරක් අඩුතරමින් අපිට මේ මොහොතට පැමිණෙන්න පුළුවන් නම් එතකොට අන්න පුළුවන් වෙනවා මේ සිහිය ඉඳලා හිටලා හරි පිහිටව ගන්න. එහෙම නැත්තම් වෙන්නේ අපි සම්පූර්ණයෙන්ම ඒ හිතින් මවාගත්ත ලෝකයක, මනක්කල්පිත ලෝකයක අතරමං වෙලා තමයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ ලෝකයේ හරිම විචිත්‍ර වෙන්න පුළුවන්. හැබැයි මුලා කරන සුළුයි. අපේ හිත දොඩමලු කරන සුළුයි. අපේ හිතේ ප්‍රපංච වර්ධනය කරන සුළුයි. අපිව කතන්දරවල පටලවන සුළුයි. අපිව නිකන් චිත්‍රපටි ලෝකයක මනසෙන් හදාගත්ත සිහින ලෝකයක අතරමං කරන සුළුයි. නමුත් ඉඳලා හිටලා හෝ අපිට මේ සිහින ලෝකයෙන් අයින් වෙලා ප්‍රකෘති ලෝකයට එන්න පුළුවන් නම් මේ මොහොතට පැමිණෙන්න පුළුවන් නම් අපිට මෙන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව බොහොම උපකාර වෙනවා. එතකොට ආයෙත් ඔන්න මේ මොහොතට පැමිණියා, මේ ඉරියව්වට පැමිණියා. දැන් මේ හිස කෙලින් තියෙනවා, බෙල්ල කෙලින් තියෙනවා, ඇස් දෙක ඇරගෙන ඉන්නවා, නැත්නම් ඇස් දෙක පියාගෙන ඉන්නවා, තොල් දෙක ස්පර්ශ වෙලා තියෙනවා. ඊළඟට උරහිස් දෙක පාත දමාගෙන ඉන්නවා, අත් දෙක ඔන්න මේ සුඩ තියෙනවා, නැත්නම් ඔඩොක්කු උඩ තැම්පත් කරලා තියෙනවා. අපේ උඩුකයේ බර තට්ටම් ප්‍රදේශයට හොඳට දැනෙනවා. යම් තෙරපීමක් පීඩනයක් යොදලා තියෙනවා. පාද දෙක නැමිලා තියෙනවා. කලව පේශී බොහොම ඉහිල් වෙච්ච ස්වරූපයෙන් තියෙනවා. යටිපතුල් පොළොව මත ස්පර්ශ වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට පුළුවන් නැවතත් මෙන්න මේ ඉඳගෙන ඉන්න ඉරියවට අපේ සිහිය යොදවන්න. විටින් විට හරි අපි මේ දේ කරනවා නම් අපේ අර රාජකාරී කටයුතු වල යෙදීම නිසා, එහෙම නැත්නම් අපි වෙනත් අපිටම ඉගෙනීම් කටයුතු වල යෙදීම නිසා, පොත්පත් බැලීම නිසා, මේ මොකක් හරි අනිකුත් රාජකාරියක් අපි කරන්න ගිහිල්ලා, වැඩක් කරන්න ගිහිල්ලා අපේ හිතේ ගොඩ නැගීගෙන ආපු අර ආතතිය එහෙමම නිකන් බැහැලා යනවා. එහෙමම නිකන් පොළොවට මේ භූගත වෙලා යනවා, අර්ත් වෙලා යනවා. මොකද අපි අර හිතලා මනසින් හදාගත්ත ඒ කතන්දරයේ අස්සේ අපි සම්පූර්ණයෙන්ම අතරමං වෙලා ඉන්නේ හුඟක් වෙලාවට. ඒ අතරමං වෙච්ච ගතියෙන් නැවතත් අර ප්‍රකෘති ලෝකයට එන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඒ නිසා අපි උත්සාහන්ත වේ යුතුයි මේ අපි මේ විස්තර කරන දේවල් කොහොමද අපි ප්‍රායෝගිකව යොදාගන්නේ. මේක නිකන් පොතකට සීමා කරන්නේ නැතුව, බණක් අහලා ඒක එතනින් අමතක කරන්නේ නැතුව
අපි එදිනදා වැඩ කටයුතු කරන අතරවාරයේදී කොහොමද මේ ඉරියව්වට හිතගන්නේ? විටින් විට හරි ඉරියව්වට හිතගන්නේ කොහොමද? මොකද හුඟක් වෙලාවට වෙන්නේ අපි යම් වැඩක නිරත වෙනකොට ඒ වැඩේ තියෙන අපි තුමු භාර දුරකම නිසා නැත්නම් ඒ වැඩේ තියෙන ආකර්ෂණීය බව නිසා අපේ අවධානය නිකන් පැහැර ගන්න ගතිය. ඒ වැඩේ තුලම අපි අතරමං වෙන ගතිය. ඒ වැඩ ලෝකයේ තුල අපි හිර වෙන ගතියක් තියෙනවා. ඉතින් අපිට විටින් විට ඒ හිර වෙච්ච මානසිකත්වයෙන් අයින් වෙලා බොහොම සහනශීලී මානසිකත්වයකට මේ සරල මානසිකත්වයකට මේ ලෝකේ ජීවත් වෙන ගතියකට නැත්තම් බුහුගත වෙච්ච තත්වයකට නැවත නැවත පැමිණෙන්න අවශ්‍යයි. එතකොට තමයි අර හිතේ හැදීගෙන ආව කතන්දරයෙන් අපි ගැලවෙන්නේ. එතකොට තමයි අපේ හිතේ හැදීගෙන ආව ඒ සිහිනෙන් අපිට ඉඳලා හිටලා හරි ගැලවෙන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අර හිතේ ඇති වීගෙන ආව ආතතියෙන් අපිට ඉඳලා හිටලා නිදහස් වෙන්න ඒ ආතතිය පරිසරයට මුදා හරින්න අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා අපි ප්‍රායෝගිකව මේ උපක්‍රම යොදා ගැනීම ගැන සෑහෙන සැලකිලිමත් විය යුතුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඊළඟ කොටස සයානෝවා සයානෝ මිහිති පජානාති. අපි ඇඳේ සැතපීලා ඉන්නවා නැත්තම් දිග ඇරලා ඉන්නවා. ඒ සැතපුණ ඉරියව්වේදී අපි දැන් මේ ගත කරන්නේ සැතපුණ ඉරියව්වෙන් කියලා දැනගන්න. ඉතින් එතකොට මේ සැතපීලා ඉන්න ඉරියව්වේදීත් හුඟක් වෙලාවට අපිට වෙන්නේ අපි මොනා හරි කල්පනා කර කර ඉන්නවා, සිහින මාමවා ඉන්නවා, ඒ අරයා ගැන මෙයා ගැන හිත හිතා ඉන්නවා. අපිට නිින්ද යන්නේත් නැහැ. අද දවසේ වෙච්ච දේවල් කල්පනා කර කර ඉන්නවා, හිත කරන්න තියෙන දේවල් ගැන කල්පනා කර කර ඉන්නවා, අරයා මෙයා ගැන කල්පනා කර කර ඉන්නවා, නිින්ද යන්නේත් නැහැ. ඉතින් අපිට පුළුවන් නම් මේ නිදාගත්ත ඉරියව්වේදී කොහොමද මේ කය පිහිටලා තියෙන්නේ? දැන් හිටගෙන ඉන්න ඉරියවට වඩා වෙනස් ඉඳගෙන ඉන්න ඉරියව්. ඉඳගෙන ඉන්න ඉරියවට වඩා වෙනස් අපි තුමු ඇවිදින ඉරියව්. ඉතින් ඇවිදින ඉන්න ඉරියවට වඩා වෙනස් මේ සැතපීලා ඉන්න ඉරියව්. ඉතින් මේ ඉරියව් හතරෙන් ඇත්තටම හොඳටම කය නිදහස් වෙච්ච මට්ටම, එහෙම නැත්නම් ආතතියෙන් තොර මට්ටම තමයි මේ නිදාගෙන ඉන්න ඉරියව්. නමුත් අර නිදාගෙන ඉන්න ඉරියව්ව සමහර ලාවට එකපාරටම කෙනෙකුට යොදා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද නිදාගත්ත ගමන් සමහරට අර ඒකේ තියෙන සුවදායි බව නිසා නිින්ද යන්න පුළුවන්. නමුත් ඒත් වැරද්දක් නෑ. නිදා ගන්න එක හොඳයි. වෙන වෙන දේවල් කල්පනා කර කර මනසේ රාග ద్వේෂ මෝහ පටලවාගෙන ඉන්නවට වඩා නිදා ගන්න එකක් නරක නෑ. නමුත් අපිට පුළුවන් නම් මේ නිින්ද යනකම් මේ අවධානය හොඳට සිහිය පවත්වන්න, අපිට පුළුවන් නම් මේ අවධානය පවත්වන්න නිදාගෙන ඉන්න ඉරියව්වේ. එතකොට අපිට ඔන්න තේරෙනවා මේ වෙලාවේදී කය සම්පූර්ණයෙන්ම තැම්පත් වෙලා තියෙන්නේ. කය හොඳට දිග ඇරලා තියෙන්නේ. ඊට පස්සේ හිස අපි තුමුන්න කොට්ටේ මත පිහිටලා තියෙනවා. බෙල්ල කෙලින් තියෙනවා. ඊළඟට අත් උරේස් දෙක තැම්පත් වෙලා තියෙනවා. නැත්තම් පහත දාගෙන ඉන්නවා. අත් දෙක හොඳට තැම්පත් වෙලා තියෙනවා. නැත්තම් ඇඳ උඩ මත තියෙනවා. නැත්තම් අපේ අත් දෙක බැඳගෙන ඉන්නවා. ඊළඟට කය ඍජුව තියෙනවා. ඊළඟට පාද කෙලින් තියෙනවා. දැන් අපි හිතමු විලුඹේ යට කොටස ඇඳ මත තැම්පත් වෙලා තියෙනවා, ස්පර්ශ වෙලා තියෙනවා. මේ විදිහට අපිට මේ ඉඳගෙන මේ සැතපීලා ඉන්න ඉරියව්ව ගැන අපි නිකන් මනසින් හරියට නිකන් අතගාගෙන යනවා වගේ, අපි කියන්නේ ස්කෑන් කරනවා කියලා. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් හොඳට උඩ ඉඳන් යටට අපේ අවධානය යොමු කරගෙන යන්න ඉතාම පහසු ඉරියව්වක් මේ නිදාගෙන ඉන්න ඉරියව්ව, සැතපීලා ඉන්න ඉරියව්ව. බොහෝම කය තැම්පත් වූ බවක්, හිත ඒ කයත් එක්කම ඉන්න ගතියක්, අපේ ආතතිය සම්පූර්ණයෙන්ම මුදා හැරිච්ච ස්වභාවයක්, හිත සෑහෙන්න සමාධිගත වෙච්ච ස්වභාවයක්, එහෙම නැත්නම් සෑහෙන්න ආතතියෙන් නිදහස් වෙච්ච ස්වභාවයක්, තැම්පත් චිත්ත ස්වභාවයක් මේ හරහා ඇති වෙනවා. ඒ නිසා අපිට මේ නිදාගෙන ඉන්න ඉරියව්වත් පාවිච්චි කරන්න පුළුවන් අපේ සිහිය පිහිටවන්න, සතිය දියුණු කරගන්න. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මේ ඉරියව්ව පවා කෙනෙක් පුරුදු කරනවා නම්, මේ ඉරියව්වේ පවා සිහිය යොදවන්න පුරුදු වෙනවා නම්, බුදුරජාන් වහන්සේ කියනවා අර ගෘහාශ්‍රිත කල්පනාවන්ගෙන් මේ හිත නිදහස් වෙනවා. ඒ වෙනුවට මේ කය තුලම තැම්පත් වෙච්ච හිතක් හරියට නිකන් පුටුවක් තියලා වාඩි කරලා තිබ්බා වගේ බොහොම පහසුවෙන් කය ඇතුලේම පවතින හිතක්, කය ආශ්‍රයේ පවතින හිතක් අපිට ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. අර ගෙවල් දොරවල් ගැන, යාන වාහන ගැන, රටේ ලෝකේ ගැන මේ එන নানা ප්‍රකාර දහසකුත් එකක් ඒ කල්පනාවන්ගෙන් හිත මුදවගෙන පොඩ්ඩක් විවේකයක් ලැබපු හිතක්, යම්කිසි සාමකාමී බවක් තියෙන හිතක්, තැම්පත් වෙච්ච හිතක්, සරල වෙච්ච හිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක්, පැහැදිලි වෙච්ච හිතක් අපිට අධිකර ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට මේ ප්‍රධාන ඉරියව් හතර විස්තර කරන භාගතුන් වහන්සේ ඊට පස්සේ මේකට එකතු කරලා තියෙනවා තථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා. ඒ කියන්නේ දැන් මුලින් විස්තර කරේ ඉරියව් හතර. ඒ කියන්නේ ඇවිදින ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, සැතපීලා ඉන්න ඉරියව්ව. මේක තමයි අපේ ප්‍රධාන ඉරියව් හතර. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතනින් නතර කරන්නේ නැතිව තව වාක්‍යයක් මේකට එකතු කරනවා. යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා. ඒ කියන්නේ යම් යම් ආකාරයෙන් මේ කය පිහිටවනවද, අන්න ඒ ඕනම ආකාරයකින් ඒ ඕනම ආකාරයක් ගැනත් දැන් මේ යෝගාවචරය දැනුවත් වෙනවා. ඉතින් දැන් අපිට ඒතර අතහරින්න කියලා ඉරියව්වක් නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්වෙදිත් අපි සිහිය පවත්වනවා. හිටගෙන ඉන්න ඉරියව්වෙදිත් අපි සිහිය පවත්වනවා. ඇවිදිනකොටත් සිහිය පවත්වනවා. සැතපීලා ඉන්නකොටත් සිහිය පවත්වනවා. මේ අතර වාරයේදී එතකොටත් ඔන්න සිහිය පවත්වනවා. වෙනස් වෙනස් ආකාරකින් හෝ මේ කය තැම්පත් කරලා තියෙනවා නම්, වෙන වෙන ඉරියව්වල පවත්වනවා නම්, ඒ අවස්ථාවේදී මෙන්න මේ සිහිය පවත්වනවා. ඒතර කිසිම ඉරියව්වක් මගහැරෙන්න දෙයක් නැහැ. මේ කය මොන ආකාරයෙන්ද පිහිටලා තියෙන්නේ, මොන විදිහටද මේක තියෙන්නේ, ඒ සෑම ආකාරයක් ගැනම සිහිය පවත්වන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් MC කෙනෙක් යම් කායික ව්‍යායාමවල නිරත වෙනවනම් හොඳට ඒ සෑම අත දිගහැරීමක් ගැන, අත හැකිලීමක් ගැන, පාදයේ එසවීමක් ගැන, පාදයේ තැබීමක් ගැන, කය දිගහැරීමක් ගැන, වකුටු කිරීමක් ගැන, මේ සෑම ඒ ව්‍යායාමයක්ම සිහියෙන් කරන්න පුළුවන්. එතකොට සම්පූර්ණ කායනුපස්සනාවක් අපි ඉන්නේ. සම්පූර්ණ කායගතා සතියක අපි ඉන්නේ. ඒ නිසා මේ ආකාරයෙන් විස්තර කරද්දී දැන් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම උන්වහන්සේ භාවනා ක්‍රමයක් හඳුන්ලා දුන්නා, පිම්බීම හැකිලීම කියන භාවනා ක්‍රමය. දැන් මේ පිම්බීම හැකිලීම භාවනා ක්‍රමයත් ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මෙන්න මේ ඉරියාපත පබ්බේලා. ඒ කියන්නේ දැන් මෙතන මේ සඳහන් වෙන යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියන මෙන්න මේ කාරණාව අන්තර්ගත කරන්න පුළුවන්. මෙන්න මේ කාරණාවට ඇතුල් කරන්න පුළුවන් මෙන්න මේ පිම්බීම හැකිලීම භාවනා ක්‍රමයක්. දැන් විශේෂයෙන්ම බුරුමේ එහෙම සෑහෙන ප්‍රචලිත වෙලා තියෙන දහස් ගණන් යෝගීන් ප්‍රයෝජනයට ගන්න භාවනා ක්‍රමයක් තමයි මේ පිම්බීම හැකිලීම භාවනා ක්‍රමය. එදා අපි අර ගිය සතියේදී මේක ටිකක් සම්බන්ධ කරලා දේශනා කළ ආනාපාන සතියේට දැන් අපිට මේ කොටසටත් මේක ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ පිම්බීම හැකිලීමත් ඇත්තටම මේ කයේම තියෙන ඉරියව්වේම වෙනසක්. ඒ කියන්නේ අපි කය තැම්පත් වෙලා තියෙනකොට මේ කයේ උස් පහත් වීම සිද්ධ වෙනවා, නැත්නම් උදරයේ උස් පහත් වීම, චලනයේ වීම සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ චලනය අපේ අවධානයට ලක් කරන්න පුළුවන්. මොකද දැන් සමහර ලාවට ආනාපාන සතිය වඩන්න කෙනෙකුට අමාරුයි. මොකද ඒක සියුම් වැඩි. නමුත් මේ පිම්බීම හැකිලීම කියන එක අරිට වඩා පහසුයි. අපේ අවධානය උදර ප්‍රදේශයේ දැන් පවත්වන්න තියෙනවා. ආනාපාන සතිය වඩනකොට නම් නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය පවත්වන්නේ. නමුත් පිම්බීම හැකිලීම භාවනාවේ නිරත වෙනකොට එතකොට අපි අවධානය පවත්වන්නේ උදර ප්‍රදේශයේ. උදර ප්‍රදේශයට අපි අවධානය පවත්වගෙන ඉන්නවා. එහෙම පවත්වගෙන ඉන්න අතරේ අපිට පුළුවන් හොඳට කොහොමද මේ පිම්බීමක් සිද්ධ වෙන්නේ, කොහොමද හැකිලීමක් සිද්ධ වෙන්නේ, කොහොමද ඊළඟ පිම්බීම සිද්ධ වෙන්නේ, ඊළඟ හැකිලීම සිද්ධ වෙන්නේ කියලා දැනුවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී මේකත් හරීම ඒකාකාරී වෙන්න පුළුවන්. ආනාපාන සතිය වගේමයි. කිසිම රසයක් නැහැ. නමුත් අපේ අවධානය දියුණු වෙන්න මේකේ එක්තරාන්දමක රසයක් මතු වෙන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් මේ අවධානය දියුණු වෙන්න පටන් ගන්නවා. සෑම පිම්බීමක් ගානෙම ඉන්න පුළුවන් ගතියක්, සෑම හැකිලීමක් ගානෙම අවධානෙන් ඉන්න පුළුවන් ගතියක් හසු මේ පුළුවන් වෙන්න පටන් ගන්නවා, හැකි වෙන්න පටන් ගන්නවා. මුලදී මග හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතන අවධානය තියන් හිටියට, උදර ප්‍රදේශයේ අවධානය තියාගෙන හිටියට අපිට සෑහෙන පිම්බීම් හැකිලීම් රාශියක් මග හැරිලා. මොකද අපේ හිත ඉබාගාතේ ගිහිල්ලා, අතීතේට අනාගතයට ගිහිල්ලා, වෙන වෙන දේවල් ගැන පැටලිලා අපි අරයා මෙයා ගැන කල්පනා කර කර ඉඳලා ඒ අතරේ මේ පිම්බීම හැකිලිම નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම මගහැරලා. ඉතින් අපි අපේ හිතට යම්කිසි අභියෝගයක් දෙනවා, යම්කිසි ඉලක්කයක් දෙනවා. පුළුවන් ද මේ සෑම පිම්බීමක් හැකිලීමක්ම මේ අවධානයට හසු කරගන්න. එකක්වත් මගහැරෙන්නේ නැතුව. ඉතින් ඕක තමයි නිකන් හරියට ක්‍රීඩාවක් කරනවා වගේ පුංචි ඉලක්කයක් දෙනවා. කිසිම පිම්බීමක් හැකිලීමක් මගහරව ගන්න නැතුව ඒ සෑම පිම්බීමක් හැකිලීමක්ම අවධානයට හසු කරගන්න පුළුවන්. ඉතින් මුලදී ඔතන තමයි පටන් ගන්න වෙන්නේ. අපිට මේකේ ලොකුවට විස්තර මුලදී තේරෙන්නේ නැහැ. අඩුතරමින් එක පිම්බීමක් හැකිලීමක්වත් අපේ අවධානයෙන් මගහැරෙන්නේ නැතිව අපිට පුළුවන් ද මේ හැම එකක් ගැනම දැනුවත් වෙන්න. එච්චරයි මේ අපේ හිතට දෙන ඉලක්කය. එතකොට අන්න අපිටම යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. එයා උදර ප්‍රදේශයේ සිහිය පවත්වාගෙන ඉන්නවා, අවධානය තියාගෙන ඉන්නවා. මේ වෙලාවදී පිම්බීමක් වෙනවා කියලා දැනගන්න. මේ වෙලාවදී හැකිලීමක් වෙනවා කියලා දැනගන්න. ආයෙත් මේ වෙලාවදී පිම්බීමක් වෙනවා කියලා දැනගන්න. මේ වෙලාවදී හැකිලීමක් වෙනවා කියලා දැනගන්න. ඉතින් මේ විදිහට අර පැමිණෙන පිම්බීම හැකිලීම, එහෙම නැත්නම් සිද්ධ වෙන පිම්බීම හැකිලීම එතන දැනගන්නව නම් අතිශය ගැඹුරු මට්ටමකට අපේ හිත අරගෙන යන්න පුළුවන්. මේක සුළුපටු මේ කර්මස්ථානයක් නෙමෙයි, අතිශය ගැඹුරකට අපිව එක්කගෙන යන කර්මස්ථානයක්. ඒ නිසා දැන් මහාසී භාවනාව ප්‍රගුණ කරන තැන්වල, විශේෂයෙන්ම අපි තු මහාසී භාවනා ක්‍රමය ප්‍රගුණ කරන්නේ බුරුමේ ස්ථානවල, ඊළඟ පඬිත මේ බුරුමේ පඬිතාරාමේ, ඒ මහාසී ක්‍රමය ප්‍රගුණ කරන තවත් බොහෝ ස්ථානවල මේ පිම්බීම හැකිලීම භාවනාව තමයි මූල කර්මස්ථානයේ වශයෙන් දෙන්නේ. ඉතින් එතකොට ලංකාවේ නම් අපි ආනාපාන සතිය එහෙමත් කියලා දෙනවා. නමුත් මේ කර්මස්ථාන ඕනම එකක් සෑහෙන ගැඹුරකට අපේ හිත මේ අරගෙන යන්න, නැත්නම් අපිට ලොකු අවබෝධයක් ඇති කරගන්න ලොකු පිටුහලක් ලබලා දෙනවා. ඒ නිසා මේ පිම්බීම හැකිලීම භාවනා ක්‍රමයත් අතුලත් කරලා තියෙන්නේ මේ ඉරියාපත භාවනා කොටසෙමයි. මොකද මේ ඉරියව්වේ අපි කය තැම්පත් කරලා තියෙනකොට, ඉඳගෙන ඉන්න ඉරියව්වේ කය පිහිටවලා තියෙනකොට ඒ කයේ දැනෙන්න පටන් ගන්න එක්තරා ස්වභාවයක් වෙනසක් තමයි පිම්බීම හැකිලීම කියලා කියන්නේ. අපිට පුළුවන් මේ සෑම පිම්බීමක් හැකිලීමක් ගන්නෙම දැනුවත් වෙන්න. ඊට පස්සේ මෙතෙන්ටත් කැමතිනම් මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. පිම්බෙන අවස්ථාවේදී පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හකුලන අවස්ථාව, හැකිලෙන අවස්ථාවේදී හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. කිසිම කලබලයක් නැතිව කයටම මේ වැඩේ කරගන්න ඉඩ දීලා අපිට තියෙන අවධානයෙන් ඉඳීම පමණයි. හිත එහෙම කරගන්න නැතුව එතෙන්ට අවධානය යොමු කරගෙන ඉන්නවා. පිම්බීමක් සිද්ධ වෙන වෙලාවේදී ඒ බව දැනගන්නවා, පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලීමක් සිද්ධ වෙන වෙලාවේදී ඒ ගැන දැනගන්නවා, හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් මුලදී සමහරවිට අපිට පුළුවන් පිම්බීම හැකිලීම වාර 5ක් විතර. ඊට පස්සේ ඔන්න හිත කොහෙදෝ දුවනවා. අතීතයට යනවා, අනාගතයට යනවා, අරය ගාවට යනවා, මෙයා ගාවට යනවා, එහෙට යනවා, මෙහෙට යනවා. කිසි පිළිවෙලක් නැහැ. ආයෙත් ඔන්න විනාඩි 5කට විතර පස්සේ මතක් වෙනවා මේ භාවනාවක් කරගෙන ඉන්නේ කියලා. ඉතින් කාටත් ඔය වගේ තැනකින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ආගන්තුක යෝගාවචරයින් මේ අධෛර්යයටපත් වෙන්න එපා, මෙහෙමයි මගේ හිතේ තත්ත්වය කියලා. ඕක පවා දැනගත්තේ අපි මේ භාවනාවකට ලෑස්ති වෙච්ච හින්දා. එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්නවා මගේ හිත මං කියන දේ අහනවා, මං කියන ඕන දෙයක් කරනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් මේ බඳු භාවනාවකට ලෑස්තුනාට පස්සේ තමයි අපිට තේරෙන්නේ කොයි තරම්නම් අපේ හිත චපලද කියලා. කොයි තරම්නම් අපේ හිත අපි කියන දේක් අහන්නේ නැද්ද කියලා. කොයි තරම්නම් අපේ හිත අපිවත් ඇදගෙන එයා කැමති තැන්වලට දුවනවාද කියලා. නමුත් ටික ටික දැන් මේ කර්මස්ථානයක් හරහා අපේ හිත මෙල්ල කරන කටයුත්ත තමයි අපි මේ පටන් ගන්න. ඒ නිසා මේව ප්‍රායෝගිකව කළ යුතුයි. මේව නිකන් අහලා පමණක් මේ අවසන් කළ තේරුමක් නෑ. කොහොමද අපි මේ ප්‍රායෝගිකව මේ බුදුරජාන් වහන්සේ පෙන්වන දහම් කරුණු අපේ ජීවිතයට එකතු කරගන්නේ? කොහොමද මේ ප්‍රායෝගිකව කර්මස්ථානයක් වඩලා අපේ හිත ඒ හරහා හික්මව ගන්න? මේවා තනිකරම අභ්‍යාස. මේ බඳු අභ්‍යාසයක් නැවත නැවත යෙදෙන්න. මේ බඳු අභ්‍යාසයක නැවත යෙදෙන්න අපිට ලොකු ශක්තියක් ලැබෙනවා අපේ මේ හිත හික්මව ගන්න. මේ හිත ඒකාග්‍ර කරගන්න. මේ කය ඇතුළෙම හිත පවත්ව ගන්න. කය ඇතුළෙතම හිත තැම්පත් කරගන්න. අර කෝටියක් දේවල් ලෝකය හා සම්බන්ධ, දේවල් දොරවල් හා සම්බන්ධ, යාන වාහන හා සම්බන්ධ, දේශපාලනය හා සම්බන්ධ මේ කෝටියක් දේවල් වලින් අපේ හිත ටික කාලයකට හරි මුදවගෙන යම් සහනයක් ඇති කරගන්න මෙබඳු කර්මස්ථාන වලින් පුදුමාකාර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් අපි පිම්බීම හැකිලිම ගැන තව චුට්ටක් ඕනනම් කතා කරනවා නම් මුලදී අර වගේ පිම්බීමක් හැකිලිමක් කියලා මෙනෙහි කරමින් මේ කටයුත්තේ නිරත වෙනවා. ඊට පස්සේ ටික ටික Tamanට තේරෙනකොට දැන් ටිකක් මගේ හිත කියන දේ අහනවා. ටිකක් දැන් මෙල්ල වෙලා තියෙනවා. කීකරු වෙලා තියෙනවා කියලා තේරෙනකොට අපිට පුළුවන් පිම්බෙනවා හැකිලෙනවා කියලා ඒ අපි කරපු මෙනෙහි කිරීම නතර කරන්න. නතර කරලා බලන්න පුළුවන් දැන් එයා විසින්ම මේ කටයුත්ත කරනවද? පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි මේ පිම්බීමේ මුළු ක්‍රියාවලියේම සිහිය පවත්වනවා. හැකිලීමේ මුළු ක්‍රියාවලියේම සිහිය පවත්වනවා. නිශ්ශබ්ද වෙච්ච හිතක්. පිම්බෙනවා හැකිලෙනවා කියලා විතර්ක කරන්නේ නැහැ, මෙනෙහි කරන්නේ නැහැ. ඒ වෙනුවට හොඳ අවධානයෙන් මේ පිම්බීමත් එක්කත් ඉන්නවා, හැකිලීමත් එක්කත් ඉන්නවා. එතකොට සමහරවිට තමයි තේරෙන්න පුළුවන් මේ සමහර පිම්බීම් දිගයි, සමහර පිම්බීම් කෙටි, සමහර වෙලාවට පිම්බීමට වඩා හැකිලිම වෙනස්කම් තියෙනවා. පිම්බෙනකොට නම් පොඩ්ඩක් මේ යම් ආතතිගත ස්වභාවයක් දැනෙනවා, හැකිලිනකොට නම් ඊට වඩා යම් පහසුවක් දැනෙනවා. පිම්බීම අවසන් වෙනකොට එතන ගිහිලා නිකන් තද වෙනවා වගේ දැනෙනවා. හැකිලෙන්න පටන් ගන්නකොට ඒ තිබුණු තද වෙච්ච ගති, ආතතිගත වෙච්ච ගති නිවිලා යනවා, මේ සංසිඳිලා යනවා. ඊට පස්සේ පිම්බෙනකොට උදරය ඉස්සරහටයි චලනය වෙන්නේ, හැකිලීමේදී පස්සටයි චලනය වෙන්නේ. පිම්බීමේදී යම් ආතතිගත ස්වභාවයක් තියෙනවා, හැකිලීමේදී නිදහස් වීමක් තියෙනවා. ඊළඟට අපි හිතමු පිම්බීමක් කියලා කිව්වට මෙතන පිම්බීම් රසක් තියෙනවා, හැකිලීමක් කියලා කිව්වට මෙතන හැකිලීම් රසක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු පිම්බීමක් කියන එක දිගයි, හැකිලීමක් කියන එක කෙටි, කෙටි කාලයකින් අවසන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ විවිධාකාර තොරතුරු රසක් අපිට හමු වෙන්න පටන් ගන්නවා. මුලදී නොලැබුණාට, මුලදී මේක ඒ තරම් නොතේරුණාට අපේ සිහිය හොඳට මේ පිම්බීමේ හැකිලීමේ අවධානයෙන් ඉන්න මේ පිම්බීම හැකිලීම කියන කර්මස්ථානය පුදුමාකාර සුන්දර අද්දකීමක් බවට පත් වෙනවා. මුලදී තමයි මේක හරිම ඒකාකාරී, කිසිම රසයක් නැත්තේ. පස්සේ හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙන්න අපේ හිත හොඳට මේ කයත් එක්ක තියෙන්න මේ පිම්බීමක් කියන්නේ හිතේ ප්‍රමෝදයක් ඇති කරන දෙයක්. හැකිලීමක් කියන්නේ හිතේ ප්‍රමෝදයක් ඇති කරන දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ තරම් මේ කර්මස්ථානවල මහා පුදුමාකාර සුන්දරත්වයක් තියෙනවා. මුලදී කිසිම රසයක් නැති හරිම ඒකාකාරී එපා කරපු එකක් විදිහට පටන් ගත්තට පස්සේ මේක හොඳට වර්ධනය වෙන්න අපේ හිත හොඳට ඒකාග්‍ර වෙන්න අපිට පුදුමාකාර චිත්ත සහනයක්, සැනසිරිදායක බවක්, ඒකාග්‍රතාවයක්, ඒකෝදි භාවයක්, සමාධිමත් භාවයක් ඇති කළ දෙනවා. ඉතින් අපිට ඉඳලා හිටලා හරි මේ විදිහට මේවැ නිරත වෙන්න පුළුවන් නම් මේ ලෝකයක් කරදර අපේ ඔළුවේ හැම තිස්සෙම දරාගෙන ඒවැයෙන්ම පීඩිත වෙලා, ඒවැයෙන්ම අසහනකාරී බවටපත් වෙලා, ඒවැයෙන්ම තෙරපිලා ඉන්නවට වඩා ඉඳලා හිටලා හරි අපිට යම්කිසි සහනයක් ලබා ගන්න, චිත්ත ඒකාග්‍රතාවයක් ලබා ගන්න, ප්‍රීතියක් ඇති කරගන්න, ප්‍රමෝදයක් ඇති කරගන්න මේ කර්මස්ථාන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට භාගවතුන් වහන්සේ මේ ඉරියාපත භාවනාව දේශනා කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ඉඳගෙන ඉඳද්දි සතිමත් වෙන්න පුළුවන්, හිටගෙන ඉඳද්දි සිහිය පිහිටවන්න පුළුවන්, ඇවිදිනකොට සිහිය පිහිටවන්න පුළුවන්, ඊළඟට සැතපෙලා ඉඳද්දි සිහිය පිහිටවන්න පුළුවන්, ඊට අමතරව තියෙන සෑම අනුකුඩා ඕනම ඉරියව්වක සිහිය පිහිටවන්න පුළුවන්. ඉතින් ඊටම එකතු කළ තමයි අද මේ පිම්බීම හැකිලිම භාවනාව ගැනත් මම යම් විස්තරයක් කළේ. ඉතින් මේ කර්මස්ථාන අපි හොඳින් තේරුම් අරගෙන මේ භාගතුන් වහන්සේ පෙන්නන ප්‍රායෝගික ඉරියව් අපි හොඳින් තේරුම් අරගෙන ටික ටික අපි මේවැයේ සතිමත් වෙන්න පුළුවන් වුණා නම්, ටික ටික මේවා අපි සිහිය පිහිටවන්න යොදා ගන්නවා නම් ඒ තුලින් අපිට ලොකු ආනිසංස රසක් අත්පත් වෙනවා. ඉතින් ඒ ආනිසංස වෙනම බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී සඳහන් කරලා තිනවා. අපි ඒකට පස්සේ අවධානය යොමු කරමු. ඉතින් ඒ කාරණාවත් සමග මම අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.